නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛසංධම්ම දේශනා සුඛසංඝස්ස සමග්ගී සමග්ගානං තපෝ සුඛෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි සුමලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් මනුලව දෙවුලව සදෙවුලව වාසී සැම දෙනාට මෙලොව පරලොව හිදසුව පිණිස පවත්නා සම්පත් හතරක් මේ ගාථාවෙන් දේශනා කරලා තියෙනවා. සුඛෝ බුද්ධානං උප්පාදෝ සරුවක්නන් වහන්සේලා ලොව පහළ වීම දෙවිමිනිසුන් සහිත සමස්ත ලෝකයාට හිත සෝපිනිස පවතිනවා. සුඛා සද්ධම්ම දේශනා ඒ සරුවක්නන් වහන්සේ විසින් දේශන සද්ධර්මයේ දේශනා කරන්ට ලැබීම සදේවක ලෝකයාට ලොවේ ලෝතුරා සෝපිනිස පවතිනවා. සුඛා සංඝස්ස සාමග්ගී සුතේ තුළ ශික්ෂාකාමී සංඝරත්නයේ සාමග්ගී භාවය දෙවිමිනිසුන් සහිත සමස්ත ලෝකයාට හිත සෝපිනිස පවතිනවා. සමග්ගානං තපෝ සුඛෝ සමගි වූ ගිහිතෑදි සැම දෙනාගේ මෙලොව පරලොව දියුණුව සඳහා කටයුතු කිරීම සැප පිණිස පවතිනවා. මේකයි ගාථාවේ කෙටි තේරුම. සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ ලොව පහළ වෙන්නේ කල්ප කෝටි සතසහස්ර ගණනාවක් ගිහිල්ලයි. මේක සාරාසන්තයේ කල්ප ලක්ෂයක ඉස්වර සන්නංකර මේදංකර සරණංකර දීපංකර නම් සරුවක්ඥන් වහන්සේලා අතර නමක් පහළ වුණා. දීපංකර සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා කල්ප අසංකේයයක් බුදුවරයන් වහන්සේලා නැතුව හිස්වදේ වුණා. මොනතරම් දුර්ලභද මහා කල්ප අසංකේයයක් යන සුළුපතු කාලයක් එහෙම නෙමෙයි. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් පසුව මහා කල්ප අසංකේයයක් බුදුවරයන් වහන්සේලා නැතුව ගෙවිලයි මංගල සුමන රේවත සෝභිත කියන බුද්ධ ශාසන හතර පහළ වුණේ. සෝභිත සරුවක්ඥන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් බුදුවරු නැතුව විශ්ව දේවුණා. ඊට පස්සේ තමයි අනෝම දාසේ පදුම නාරද බුදුවරයන් වහන්සේ තුන් නම එක කල්පයක පහළ වුණේ. නාරද බුදුරජාණන් වහන්සේගෙන් පසුවත් මහා කල්ප අසංකේයයක් බුදුවරු නැතුන් හිස්ව ගියා. ඊට පස්සේ තමයි සිව්මතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මේම අසංකේය හතරක්ම බුදුවරයන් වහන්සේලා නැතුව කාලෙ ගෙවුවා. ඊළඟට පදුමුත්තරසිනේ සිව්මතුරා බුදුරජාණන් වහන්සේගේ පටන් මේ වෙනතුරු මහා කල්ප ලක්ෂයයි. ඔය ලක්ෂ්‍ය තුළ පහළ වුණේ බුද්ධ ශාසන 16ක් පමණයි. අර සාදා සංකල්ප ලක්ෂ්‍ය ඇතුලේ පහළ ඇතිනේ බුද්ධ ශාසන 12යි. මොනතරම් ස්වල්පද මොනතරම් දුර්ලභද. මේ විදිහේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක් යම් අවස්ථාවක ලැබුණා නම් ඒ ලැබෙන කාලයේ මුළු තුන් ලෝකයටම හිත ශෝකිනිස පවතිනවා. කිමිතුන් අහල ඇති දීපංකර සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේදී අපේ සුමේද තාපසෝචිතේ මහ බෝසතාණන් වහන්සේ බුදු වෙන බවට විවරණ පත්වන් ලැබුවා. ඒ වෙලාවේදී මේ දසදහසක් ලෝක ධාතු වල බුදු වෙන අවස්ථාවේ මෙන්න ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ කියන්නේ දෙතිසක් මංගල්‍ය පූර්ණ නිමිති පහළ වුණ මුළු ලෝක ධාතුවේම. එතකොට මේ බුදු වෙන්න විවරණ ලැබූ දවසේ කොච්චර ඈත කාලයකද සාරා සංකල්ප ලක්ෂණයක තිස්සේ. එයින්ද පැහැදිලි වෙන්නේ මේ බුදුවරයන් වහන්සේගේ පහළ වීම ලෝක සිත ශෝක ලෙස පවතිනවා. ඒ කියන්නේ එදා ඒ සුමේද තාපසයන් වහන්සේට විවරණ ලැබුණු වෙලාවේ උන්වහන්සේ මල් මත්යේ පළඟ බැඳගෙන බෝධි සම්භාර සම්මර්ශණය කළා. දහවාරයක් මහා පොළොව කම්පා වුණා. ඒ දවසේදී නරක ආදී සත් අතමා නරකයේ ගිනි නිවිලා ගියා. ප්‍රේතාපායේ සාපිපාසා නැති වීදියා. තිරිසං අපායේ භය ඇති ගැනීම නැති වුණා. නිත්‍ය වාරයේ සත්‍යෝ මෛත්‍රී සහගත වුණා. එවිලාමේ කුන් ලෝකේ කුතනකවත් ඉපදීමක් නැතුව ගියා. ඔය තනපත් මරණයක් නොවේ ගියා ඒ දවසේ. පුදුම ආශ්චර්යයක්. අන්ධයන්ට ඇස් ලැබුණා. දිවෙන්න කන් ඇහුණා. ගොළුවන්න කතා කළ හැකි වුණා. අංග විකලායත නිසිතේ අංග ප්‍රත්‍යංග පහළ වුණා. මිනිසයන්ගේ ශාපිපාසාවෙහෙත නොදැනී ගියා. මහා පොළවේ උල්පත් මතු වුණා. මහා සාගරයේ හරදී මිරිදී වෙලා පක්ෂියෝමින් පිටේ ගියා. ගංගාවල් නොගලා තම තමම පක්ෂියෝන් පිටේ ගියා. මහා පොළවේ සද්දුමු පියුම් කියලා පියුම් පහ මහල වුණා. අහසේ ඕලම්බක පත්මේ කියලා එල්ලෙන පියුම් පහල වුණා. සෑම ගහක් වැලක් මුලපටන් අග දක්වා මල් වලින් කිරි කිරි පැලතුණා. මුළු ලෝක ධාතුවම පුදුම සුවඳක් ඇතිවී ගියා. ලෝක දාතේන දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ දිව්‍ය විමාන බ්‍රහ්ම විමාන සහ චන්ද්‍ර සූර්ය මණ්ඩලයන්ගේ ආලෝකයේ අභිභවාගෙන ආලෝකයේ පැතිරුණා. ඒ මුළු ලෝකයේම මේ බුදියෙන් ඉස්සර බුදියෙන් බවක යෙරුණ ලැබූ දවසේදීම ලෝක මොනතරම් සම්සිල්ලක් ලැබුණාද. ඒ වගේම අන්තිම ආස්භාවයේදී මව් කුසේ පටිසන්ධි ගන්න දවසේ මව් කුසෙන් දිවි යන දවසේදී මාන පරාජයකට ලෝතුරා බුදු වෙන දවසේදී ධම් ශක්තයතුන් දේශන දවසේදී ආල්ශාස්පාඩ අත්හරින දවසේදී පිරිනෙන දවසේදී දස දහසක් ලෝක ධාතුවල මේ මංගල්‍ය පූර්ණිමිති පහළ වුණා. එතකොට බණක් නොවත ධනක් නොදී බුදු කෙනෙකුන් වහන්සේ උපදින එලාගෙන මේ අවස්ථාවලදී මොනතරම් ලොවට සනසිල්ලක් ලැබුණද. එකමනක් නෙමෙයි සරුවක්ඥන් වහන්සේගේ ජීවමාන කෙටි කාලය තුළදී ධනපදයක් ඇසූ පමණින් කෙලසුන් නසා මඟඵල නිවන් ලබාගත් පිරිසාතුරින් සූවිසි අසංකයේ නව කෝටි 60 ලක්ෂයක් දෙනා සනසුනා නිවනට පත් වෙලා ඒකා විශාල පිරිසක් නිවන් දුටුවි. සරුවක්ඥන් වහන්සේ නමක් පහළ වූ නිසා නේද? සරුවක්ඥන් වහන්සේගේ දැකීමෙන් පමණක් මොනතරම් දෙනෙක් සැනසුණාද දෙව්ලොවට බඹලොවට ගියාද? මේ අනුව සලකා බැලීමේදී ඕනෑම විපතක වැදී සිටි කෙනෙකුට පිහිටක් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලය නිසායි. සැලත් නුවර හිටියා කවදාකවත් ධනක් පිනක් නොකළ අදින්න සුද්ධක කියලා මහා ධනවත් බ්‍රාහ්මණී. එකම පුතෙක් හිටියා. මේ පුතාගේ කනේ පළඳලා තිබුණේ සංකරුවන් විසින් කරවන පරදනාවක් නෙමෙයි. ඔවුන්ට ධනේ දෙන්නේ වේ කියලා බංකැලක් අරගෙන කල්ලා කාලා විදලා කන්නේ එල්ලු. ඒක මත මත්තම් කරලා ඉල්ලපු නිසා ඒකට මත්ත කුණ්ඩලී කියලා කියන ඒ ආභරණය. ඒ නිසා ළමයාට කියවන මත්ත කුණ්ඩලී කියලා. මේ දරුවාට නිසිසේ කන්ද බොන්න දුන්නේ නැහැ. 87 කෝටියක් ධනේ නිදා අඟට ගෙදරා. නමුත් එකම දරුවාට සැලකියන්නේ අලෝභකම නිසා මසුරුකම නිසා. අන්තිමේදී දරුවාට පාණ්ඩ රෝගය ඇගෙනා මරණ මංචකයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේක ලක් වෙලා එදා උදෑසන දෙමිදුලට වැඩියා. දානයක් පිණිස නෙමෙයි දරුවාට අනුග්‍රහ පිණිස. මේ දරුවා බිත්තියේ පැත්තට ඇහැරිලා ඇඳේ නිදාගෙන හිටියේ. ශෝෂන්න බෑ, අත උස්සන්න බෑ. සරුවක්ඥන් වහන්සේගේ බුදු රැස්දාදා දිස්ත්‍රික්ක වැස්නාම අපහසයෙන් හැරිලා බැලුවා. බානකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුදුල වැඩෙන්නවා රන් සඳක් වාගේ දිලිකෙමි. මේ දරුවාගේ තේ පැහැදීමක් ඇති වුණා. මෙච්චර කලක් මං හිටියා මේ විදිහේ උත්මේ දකින්නමක් ලැබුණේ නෑනේ. මොනතරම් සාන්ත පැවැත්මක්ද? ශරීරයෙන් රැකීගෙන තරම් මොනතරම් දියුණු මනසක් ඇද්ද? මට ධන ගහන්න පුළුවන් වුණා නම් දැන් ගිහින් ධන ගහලා වඳිනවා නේද? දොස් නගා වඳින්න පුළුවන් නම් වඳිනවා නේද? එසේත් බැරි මේ වෙලාවේදී මේ මහෝත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා, මගේ ජීවිතයේ පූජා වේවා කියලා හිත පහදවා ගත්තා. එක්කලේ කරගත්තේ සරුවත් යන වහන්සේ ආපහු වැඩියා සිටේලා දෙන්දරුවා සිටේලා කෞදසා භවනේ දෙව් කුමරේ කියලා උපන්න මාත්‍ර කුණ්ඩලි නමි. දවස් හතක් ඇතුළතදී මේ මාත්‍ර කුණ්ඩලි දීව පුත්‍රයා මොනතරම් පුදුමයක්ද තමන්ගේ පියා දමනේ කරලා ඒ ගෙදරට බුදුපාමොක් සංගරුවන වැඩම කරවලා දහම් දේශවලා දම් දෙවල දහම් දේශවලා 84,000ක් දෙනාට මගඵල නිවන් ලබන්න සැලැස්සුවා දී පුත්‍රයා මිනිස් වෙෂයෙන් ඇවිල්ලා. ඒක මහා පුදුම සිද්ධියක්. මේ තරම් අසරණයන්ට පවා පිහිටක් උනේ සරුවක් යන වාසයේ පහළ වූ නිසා නේද? අසල සෝදිතයෙක් වශයෙන් සිටියේ සුමියට කියන අසරණයා බුදුරජාණන් වහන්සේගේ දැකීමෙන් බණ ඇසීමෙන් සැලදි වෙලා සෞඛ්‍යලස්න සාරහත් වුණානේ. සුහම් දිනේ මුත්තසාරේලියක් එක්ක දඬ සභාව තිබුණු අහිංසක සෝපාත දරුවාත සරුවඥන් වහන්සේ දේශ වචනයෙන් ඒ දඬුන් දෙහිලා අරිහත්යේද පත්වෙලා බුදු පාමුවට ඇවිල්ලා සැවිදි වුණා නේද? ගලෙන් පණෙන්ද ගිය වක්සලේ ස්වාමීන් වහන්සේ එක බණපදයක් දේශූ පමණින් උන්වහන්සේ අහසේදීම රහත් වෙලා බුදු පාමුවට ආවා නේද? මේ වාගේ පුදුම සිද්ධි සජ්ජමාලා කියන මේ දාසිය දෙන්නේ වැළඳා ගන්න ගිය වෙලාවේ සරුවක් යන වාසේ දැකලා වැඳලා බණහාලා පැවිදේලා අරිහත්යෙට පත් වුණා. පුන්නා දාසිය සරුවක් යන වහන්සේගේ විදේශ ගමනක් වළක්වලා බණහාලා පැවිදේලා අරිහත්යෙට පත් වුණා. පිසා ගෝතමිය පුතාගේ අභාවයෙන් සුදුම විදිහේ මානසික පීඩාවෙන් ශෝකයෙන් පරිපරිණ වෙලාවේ බුදුපණ පදයක් ඇසීමෙන් සෝවාන් වෙලා පැවිදව අරිහත්යෙට පත් වුණා. අවුරුදු 120ක් වයස ඇති බහුකුත්තිකා කියන උපාසිකාව බුදු සසුනේ මෙහෙණි ශාස්ත්‍රයේ පැවිදි වෙලා සරුවක් යන වාසේ පිරිසිදා වඩන කොටගෙන ඇදලා ඇතිලා එතෙන් දෙසෝ දහමින් එතුමියේ දින දිගා වෙලාම නැගිට ගන්න බැරි තත්ත්වයෙන් ඉඳගෙන හරිහත්යේ පත් වුණා. රූපිගත තිස්ස ස්වාමීන් වහන්සේට අසක් පයක් ඔසවන්න බැරි තරම් සුදුමාකාර පිළිකා රෝගයකින් මුළු ජීවිතේම අවාසනාවන්තව ඉන්න වෙලාවේ සරුවක් යන වාසේ වැඩම කළා. කළ උපස්ථානයෙන් හා දේශෝදාමින් ඒ ආසනයේදීම ඒ වැතිරේගත් විලාසයෙන් අරිහත්යෙට පත් වුණා. මේ වාගේ පුදුම අසරණ ලෝකයා පිහිට වෙන්නේ සරුවක් යන වාසේගේ පහළවේ මොනතරම් උපකාරය වුණාද? ඔය අතර රජවරු මැතිවරු චෝරු සේනාපතිවරු මහා ධනවත් සිටුවරු ගාමීන නානා ප්‍රකාර උසස් පුද්ගලයෝද මේ බුදු සසුනේ පිහිට ලබාගෙන සුගතේත නිවනට පත්වනේ සරුවක් යන වහන්සේ පහළ වූ නිසයි. ගාමීන සරුවක් යන වහන්සේ දේශනා වූ මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ සදාම් අමාව අහලා මොනතරම් ජනතාවක් මඟඵල නිවනේ සැනසුණාද? කලමිනි ධර්ම දේශනාවේ ගම්සක් සතුන් දේශනේ පවත්වන දවසේදී දසදහසක් ලෝක දාතේ එකම සුවඳින් සුවඳවත් වෙද්දී එකම හඬින් දසදහසක් සත්වල කෙළවරට ඇසෙද්දී අසංකේයයක් පිළිස අමා මහ නිවනට පත්ුනේ සදාම් දේශනාව සත්ව පිණිස පවත්නා නිසානේද? එවාගේම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේද සෝවාන් ඵලයට පත් වූ අතර 18 කෝටියක් බ්‍රහ්මයන් අරිහත්යෙට පත්ුනේ මේ බුදුබණ පද නිසායි. මහා මංගල සූත්‍ර දේශනාව සානෙදීද චූල රාහුල වාද සූත්‍ර දේශනාව සානෙදීද පරාභව සූත්‍ර දේශනාව සානෙදීද එවාගෙම සම්මා පරිභාගණීය සූත්‍රයේ කලහ විවාද සූත්‍රයේ සුවතක සූත්‍රයේ චූල විහ සූත්‍රයේ මහා විහ සූත්‍රයේ ආදී වශයෙන් දේශනාව සානෙදී මහා සමය සූත්‍ර ආදී දේශනාව සානෙදී අසංකේය අසංකේය බැගින් සෝවාන් ආදී යත මාර්ගඵල ලැබී කෝටි ලක්ෂය බැගින් තිරිස අරිහත්ය දෙපත් වුණේ බුදුබණ දේශෝ නිසා නේද? සමහර විටක දේශනාව 84,000 ගණන් දෙනා මඟඵල නිවන් ලබාගෙන තියෙනවා. 40,000ක් එක විට එක බණ පදයහල රහත් වූ භික්ෂු පිරිස ඉඳලා තියෙනවා. එක බණ පදයකින් 20,000ක් භික්ෂුන් එක විට අරිහත්යට පත් වෙලා තියෙනවා. මේ වාගේ සංඛ්‍යාවකෙන් ඉක්ින දෙන්නාගේ වශයෙන් මඟඵල නිවන් සෝයේ සම්සුනේ බුදුබණ පදේ නිසායි. සරුවක් යන වහන්සේගේ පිරිණීමෙන් පසුවත් ශ්‍රී ලංකාවේ ධම්බුද්දීපෙත් වෙනත් රටවලදීත් මොනතරම් බුදුබණ නිසා මනුලව දෙවලව බඹලව සම්පත්ම කෙලවර අමා මහ නිවන් ලැබුව නිවන් සෝලේ කොතරම් ඉන්නවද? අපේ ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ දවසේදී ආරාධනා ගලට ගොඩ වෙලා සාමණේර සුමන සාමණේරයන් වහන්සේ කළ ආරාධනෙන් දසදහසක් වලින් දෙවියෝ මේ ලක්දිවට පැමිණියා. එතෙන්දී මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා පෞවේදී සමසෙත් පරියාය සූත්‍රයේ එකද සංයෝජන පරියාය සූත්‍රයේ කියලා කියන එක දේශනේ පැවැත්වූ වෙලාවේ කෝටි ලක්ෂයක් දෙනා රහත් වුණ අසංකේයයක් පිරිස නිවන් දැක්කා. මේ බුදුබණ පද ඇසීමෙන් එවැගේම දවස් හතක් ඇතුළතදී මිහිඳු මහ රහතන් වහන්සේගේ දේශනා අටක් නිසා 8500ක් දෙනා ලංකාවේ පළමු වරට මඟඵල නිවන් සෝයට පත් වුණා. එවැගේම වැඩි කලක් යන ඉස්සර 40,000ක් භික්ෂු සංඝයා වහන්සේ ශ්‍රී ලංකාවේම පැවිදි වෙලා අරිහත්ත්වයට පත් වෙලා පළමු වරට ශ්‍රී ලංකාවේ ථූපාරාම සංඝානා නමින් ඉහිපත කම්පා කරවමින් සංඝානා කරන්න සමත් වුණා. එවැගේම අද දාස දක්වා ශ්‍රී ලංකාවේ විදේශ බෞද්ධ රටවලත් මේ ශ්‍රද්ධාව නිසා මොනතරම් දෙනෙක් සුගතියට නිවනට මඟ පාදා ගන්න කටයුතු කරනවාද. එනිසා මේ ශ්‍රද්ධාර්මයේ දේශනා කිරීම දෙවියන් සහිත සමස්ත ලෝකයාට හිත සුවක ලෙස පවතිනවා. සුඛා සංඝස සාමග්ගී කියන තැනදී සංඝ නමින් මෙතන හැඳින්වෙන්නේ ලෝක දාසයේ කොටක සමූහ කණ්ඩායම් ඉන්නවා. සරුවක්යන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේදී දේශනා කළා යාවතා භික්ඛවේ සංඝාවා ගණාවා තථාගත ශ්‍රාවක සංඝෝ තේසං අග්ගමස්සායති. මේ ලෝකේ යම්තා පිරිස ඉන්නවා නම් සමූහ කණ්ඩායම් ඉන්නවා නම් ඒ සියල්ල අතුරෙන් තථාගත ශ්‍රාවක සංඝ රත්නය අග්‍රයි. සුකොටිපන්නතාගේ ඒ අනන්ත ගුණ ඇති ආරි මහා සංඝ රත්නයේ තුන් ලෝකේම අග්‍රගන්නේ වූ ශ්‍රාවක පිරිසක්. ඒ මක්නිසාද? මේ සංඝ රත්නයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමිති ශෝභන ගමනින් ගමන් කරන පිරිසක්. එවාගේම නිර්වාණයට අනුලෝම වූ මාර්ගයේ ගමන් කරන පිරිසක්. නිර්වාණයට විරුද්ධ වූ අවිරුද්ධ මාර්ගයේ ගමන් කරන පිරිසක්. අන්තර්ගේ වර්ගයක මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් කරන පිරිසක්. එවාගේම අවංක අකුසල අජින්ම කියන ලක්ෂණ ඇති සිදු මාර්ගයේ ගමන් කරන පිරිසක්. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවෙන් යෙදෙන නෛර්යානික ප්‍රතිපදාය දෙන පිරිසක්. බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ ගමන්ගත් අනුයාත මාර්ගයේ ගමන් කරන පිරිසක්. එවාගේම චන්ද්‍රෝපම ප්‍රතිපදාවට, නාලක ප්‍රතිපදාවට, චෝතක ප්‍රතිපදාවට, රසවිනේස ප්‍රතිපදාවට, සංවේක ප්‍රතිපදාවට සහ චතුපස්සේ සන්තෝෂ භාවනාරාමතා දීපක මහා ආර්යවත් ප්‍රතිපදාවට පිළිපන් පිරිසක්. යොදුන් සිය දහස් ගණන් දුර සිට පැමිණ කරන පූජාවත් මහත්ඵල කර දෙන ශ්‍රාවක පිරිසක්. සගෙනත්‍යාමිත්‍යාදීන් උදෙසාද නෑ දැන්තිනු කිරන් උදෙසාද සංග්‍රහ වශයෙන් සකස් කළ ආගන්තුක සංග්‍රහයන් මහත්ඵල කර දෙන බැවින් පාවනීය ගුණ ඇති පිරිසක්. තමන් උදෙසාද, අනුන් උදෙසාද, මෙලොව පරල උදෙසාද, ලෞකික ලෝකෝත්තර සතු උදෙසාද කරන දාන දක්ෂිණාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිණීය ගුණ ඇති පිරිසක්. දොහොත් නගාවීමෙන් තමා ලෞකික ලෝකෝත්තර සම්පත් ගෙන දීමද සමත් වන බැවින් අංජලි පරණීය ගුණ සමන්වාගත පිරිසක්. දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝක සත්වයාට ලෝයේ ලෝතුරා සම්ප්‍රත් එලා ගැනීමට හේතු වෙන උතුම් පින්කතක් වන බැවින් අනුත්තර පුණ්‍යස්සේතුල ගුණ සමන්වාගත ශ්‍රාවක පිරිසක්. ඒ මේ ශ්‍රාවක සංඝ රත්නේ යම්තා සමග සම්පන්නව වාසය කරන ශේක් නම් ඒ තරමට ලෝකයාට හිත සුවක ලෙස පවතිනවා. ලංකාවේ රුවන්මැලි චෛත්‍ය රාජයන් වහන්සේ උදෙසා මුල් ගල් තබන දවසේදී විදේශ රටවලින් 96 කෝටියක් රහතන් වහන්සේක පැනට වැදියා. හරි ඉස්සෙල් අහලා තියෙනවා ධම්සක්කයතුන් දේශනා වැනි අවස්ථාවලදී දෙවි දේවතා වූ ඉදිකතු මලක් සැන 77 80 90 කුඩා සියුම් ශරීරමවාගෙන බණ ඇසුවයි කියේ. ඒ වාගේ මේ මළුවට ඇවිල්ලා මේසා විශාල පිළිසක් කොහොමද හිටියේ? සාමග්‍රීය ධර්මයේ පිහිටා එක හිසින් එක ආකාරයෙන්ම උනාශේලා ඒ සමාගේ අධිමානුෂික ශක්තිය පාවිච්චි කළ නිසයි. රෝහණ ගුප්ත කියලා රහතන් වහන්සේ නමක් දිලංග වැඩෙන්නා තැනදී උනාශේල උපස්ථාන කරන්නාව රහතන් වහන්සේලාම 30,000. ඔය අතරතදී රක්ෂිත කියලා අතහරිදි අත උපසම්ප්‍රදායෙන් අතවත් ඇති ස්වාමීන් වහන්සේ නමක් සිටියා. ඔය අතර විශාල ගරුණෙක් ක්‍රියාමගන ආවා. මේ රෝහණ ගුප්ත රහතන් වහන්සේ ඉතුවතැන් කරමින් සිටිය මිනිස් වෙතින් නාග මානවකේ. මේ නාග මානවකයා දැහගෙන යන්දාවා විශාල ගරු රාජේ. අර 30,000ක් අභිඥා බල සම්පන්න රහතන් වහන්සේලා සිටින්නේ නවක උපසම්පදාවෙන් අවුරුදු 8ක් ඇති කාශ්‍යප ඉස්සර රහතන් වහන්සේ එක පාරකම විශාල ගල් පර්වතයක් මවලා ගල්ගේ ඇතුළට මේ ඕනගොත්ත මහ රහතන් වහන්සේ සහිත මේ මානවකයා ගත්තා. ගලේ ඇස්සිනා අර ගුරු රාජ්‍ය ආපස්සට ගිය මේ මාගේ සාමග්‍රී භික්ෂුන් වහන්සේලා නිසාද මෙහෙම ආශ්චර්ය දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. එනිසාමේ ඕනගොත්ත රහතන් වහන්සේ කියලා තියෙන මේ රක්ෂිතනම නොහිටියා නම් මේ 30,000ක් දෙනා නින්දාවටපත් වෙනවාද මේ මානවකයා ගෙන ගියා නම් කියලා. මේ වාගේ ලංකාවේ නානා දිසා භාවයන්ගේ දහස් ගණන් දස දහස් ගණන් ලක්ෂ ගණන් සංඝ රත්න එකට වැඩ ඉඳලා තියෙනවා. එකතන ධම් පිළි අරගෙන තියෙන එකතන වාඩි වෙලා සමගි සම්පන්නව ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. එවාගේ විනය සාකච්ඡා කරලා තියෙනවා. ඒ විදිහට සංඝයාගේ සාමග්‍රිය නිසා තමයි මේ ලංකාවේ බුද්ධ ශාසනය බැබළුනේ. දෙනත් ලෝකයට වෙනස් අතුවලට වඩා ශ්‍රී ලංකාවේ ගරුත්වය ඇති වුණේ මේ සාමග්‍රී සංඝ රත්නයේ ලංකාව වැඩි හිටියේ නිසායි. අවුරුදු 1000ක් තරම් කෙටි කාලෙ ඇතුළතදී තමයි නිකායවල් බෙදලා ඒ විදිහට වෙනස් වීම ඇති වුණේ. නමුත් ශ්‍රී ලංකාවේ ථේරවාද බුද්ධ ශාසනය යම් තාක් පවතිනවා නම් ඒ තාක්කල් මේ සංඝ සාමග්‍රී පැවතිනවා. ඒ පැවතීම නිසා දෙවියන් සහිත සමස්ත ලෝකයාට චිත්ත ප්‍රසාදයෙන් දාන ශීල භාවනාවේ කුසල රැස්කර ගැනීම ලෝකේ ලෝතුරා සම්පත් ලබා ගැනීමට පහසු වෙනියක් සැලකී තියෙනවා. කොසමෑනුවර 500 ලැබීම් ශිෂ්‍ය පිරිස ඇති ධර්මදර විනයදර මහා ඉස්සර දෙනමගේ අසාමග්‍රී නිසා බුදුරජාන් වහන්සේ මුණතරන් උත්සාහගත සමග සම්පන්න කරවීම පිණිස ඒ නාමයේදී සරුවක්යන් වහන්සේ විශේෂයෙන් දේශනා කළ බණපදයක් සිහිර නැගෙනවා. උන්වහන්සේ දෙන කීතියක් මුන්වහන්සේලාට අනුශාසනා කළ කිසි කෙනෙකුට නැමුනේ නැහැ. අන්තිමේ උන්වහන්සේ පාරළිය වනයේට වැඩියා පිරිසින් ඉවත් වෙලා 3 මාසයක්ම සංඝයාගෙන් ඉවත් වෙලා පාරළිය හතරාජ්‍ය උපස්ථාන ලැබෙනින් ඒ වස්සාන කාලයේ ජීවවා 10 වෙනි වස්සාන කාලයේ පාරළිය වනයේ. එදා සාරුවක් යන්වහන්සේ දෙසු දේශනා තුළින් වැදගත් දේශනාවක් තමයි බෝධිසත්ව දීඝානු කුමාරයන් වහන්සේගේ ප්‍රවෘත්ති. ඒක සඳහන් වෙන්නේ දීඝීති කෝසල ජාතකයේ කියලා. දීඝීති කෝසල රජතුමා කුසෝ ධනවේ රාජ්‍ය කළා. මෙතුමා පරම ධාර්මිෂ්ඨයි. සමංග රටවැසියන් සලකන්නේ දරුවන්ට වගේ. කතා කරන්නේ පුදුම මෛත්‍රියේ වචනේ. රජතුමාගේ ධාර්මිෂ්ඨකම නිසා ඇමතිමල්ලුනේ ඒකත් වඩා ධාර්මිෂ්ඨව පැවතුණා. ඇමතිමල්ලුගේ ධාර්මිෂ්ඨකම නිසා වෙනත් ප්‍රදේශ භාර නිලධාරිවරු ඊටත් වඩා ධාර්මිෂ්ඨ වුණා. එනිසා ජනපදවාසී සිටුවරියට වඩා ධාර්මිෂ්ඨ වුණා. ජනපදවාසී මිනිස්සු ඊට වඩා ධාර්මිෂ්ඨ වුණා. මුළු මහත් ජනපදයේම රටම ඒකාත්මික වූ සාමග්‍රී රටක් වුණා වගේම බොහොම සක්‍රීය භාවයකට පත් වුණා. ඔය අතරේ කොයිතැනකත් ඉන්නවාද බකක් ඉගෙනගොට ඉගෙන්නේ ඇට තියෙනවා වගේ දුෂ්ට පුද්ගලයෝ ඔය අතරේ ඉන්නවා. එහෙම දුෂ්ට ඇමතියෙක් සිටියා. මේ ඇමතියා රජුරවන්ට ද්‍රෝහීකමින් රටෙන් පැනලා ගිහිල්ලා සාමන්ත රටක් තියෙනවා බරණැස් නුවර ඒ රජුරවන් එක්ක එකතු වුණා. ඒ රජුරවන් එක්ක මිත්‍ර වෙලා මොකද කෙරේ 1000ක් ගිහිල්ලා පුදුම තේලමක් කිව්වා. ඒ කියන්නේ මේ ජීවිතේ කුසෝ රජුරෝ හරිම දුර්වල පුද්ගලයේ එයත් වගේ රටේ හරියට මැස්ස නැති නීවාදයක් වාගේ ලේසින් අල්ලා ගන්න පුළුවන් අපි යම් ඒක මේ රටක එකතු කොට ගමු ග්‍රහණය කරමු යටත් කරගනිමු කියලා බරණැස් රජුරන් උසිගන්වලා ඒ රජුරෝ තෘෂ්ණාවෙන් හොදගන්වලා පිරිස පිරිවරාගෙන සේනාව පිරිවරාගෙන ආවා කුසෝ ධනව අත්පත් කරගන්න. කුසෝ රජුරෝ දීගීතේ කුසෝ රජුරෝ කිසිසේත් ප්‍රාණඝාතයට කැමති නෑ. බොහෝම පිරිසිදව පන්සිල් රකින කෙනෙක් පොහොයාට සේවාගෙන කෙනෙක්. නිසා ඕන කෙනෙක් රට ගත්තා විදියලා තමන්ගේ දේවියත් එක්ක අප්‍රසිද්ධ විලාසයෙන් යස්වලාගෙන මගට බැහැලා ගිය. බොහෝ දුරස්ත ප්‍රදේශයක දුක්පත් ගම්මානයක කුඹල් කර්මාන්තය කියන කෙනෙක් ළඟට ගිහිල්ලා තමන් රජ කෙනෙක් බව නොගවා ඒ අත්තාට වත් පිළිවෙත් උදව් උපකාර කරමින් අත්හැර කර දෙයි එහිදී ජීවත් වුණා. ඔමින් අතරතදී මේ දේවියට දරුවෙක් කුසේ පහළ වුණා. ඒ තමයි බෝධිසත්වයන් වහන්සේ. මේ බෝසතාණන් වහන්සේගේ පුණ්‍යානුභාවය නිසා මවත් පියත් දෙන්න බොහොම නිරෝගී වුණා. මේ දරුවා ඉපදෙලා ඉගෙන ගන්නවා කෙනෙකුට දෙමෝපියන් අතරේම හදාගත්තා. මේ දරුවාගේ ආශිර්වාද නමක් හැටියට දීඝායුව කියලා නම ලැබුවා. වාස 16 වෙනකම්ම Taman දන්නකා ශිල්ප ශාස්ත්‍රයේ දරුවාට උගන්වුවා. ඊළඟට දුරස්ත ප්‍රදේශයක උසස් අධ්‍යාපනය සඳහා දිසාපාමොක් ආචාර්යවරුන් වහන්සේ නමක් ඇතිවුවා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ බෝධිසත්ව දීඝායු කුමාරයා බොහොම උසස් සම්දෙනි අධ්‍යාපනයේ සමත් වුණා. ඒ අතරේ අධ්‍යාපන සතු ඉවර වෙලා ගුරුවරයාට වැඳලා මෞපියන් දකින් දෙන්න පටන් ගත්තා. දීර්ඝ මාර්ගයේ පාගමනින් නෙමෙයි දින ගණනාවක් වෙන්න තියෙනවා. ඔය අතරේදී පුදුම දෙයක් වුණා. ඒ කියන්නේ දීජීතේ කොසෝ රජුගේ ඉස්සෙට හේරතු එවාගෙන් උඩු රැවල් සකස් කරපු ඇඳුම් අඳපු කපු මහත්මයෙක් හිටියා. මේ කපු මහත්මයා දැන් සේවය කරන්නේ අර විරුද්ධ රජුවන්ටයි. විරුද්ධ රජුවන්ගේ හේලමක් කියලා මේ දීජීතේ කොසෝ රජු ආවල් කියලා ඇංගිලා ඉන්නවා කියලා කොහොම හරි මේක දැනගෙන. එනිසා මොකද මේ බරණස් රජු සිද්දකේ මේ තමන්ගේ සේනාව යවලා ජීජීතේ කුසෝ රජුගේ දේවිය දෙන්නම අල්ලගෙනව. අවින්න අද්දක පිටපැත්තට දැම්දවලා රතු මල් පළඳවල රතු ඇඳුම් අඳවලා ඉත මුඩු පෙරවල වදදර ගහමින් සලතලා කනමන් අංජල සලතලා ගෙනෙන්න දකුණු ආහල් කඩ කඩින් පිටමන් කරලා ගෙලගසා දාන මෙනි හතරට පළවලාන්නයි කියේ. මේ වද පෙර අර දැන් යන වෙලාවේ දීගාය කුමාරයන් හරියට නිසරාත් හම්බ වුණා. මේක නම් මහා පුදුම සිද්ධියක්. දීඝායු කුමාරයා මෞපියන් දෙන්න අඳුනගත්තා. මෞපියන් දෙන්න දීඝායු කුමාරයා අඳුනගත්තා. හැබැයි තමන්ගේ පුතා බව අඟවන්න අකමැති වුණා. පුතාටත් මේ වද ලැබෙයි කියලා. පුතාත් ඒ වගේම හඳන් ඉඳලා තෙන් නැතුව මේ වද පිළිසෙට එක්වාසු වුණා. වද දෙමින් යන පිළිසෙයි පසුපස්යෙන් එකතු වුණා. නමුත් මේ ජීජීතේ කුසෝ රජුගේ මෛත්‍රී කරුණා මොනතරම් පුදුමද, මේ දරුවාට අනුශාසනාවක් කරනවා. මේ අනුශාසනාව වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. දරුවා උගත් කෙනෙක් නිසා ඒ දරුවාට හොඳින් තේරෙනවා. ඒ අනුශාසනාව තමයි මා කෝතාප දීඝායු දීඝම් පස්සමා රක්ෂං නයි කෝතාප වේරාණී වේරේන සම්මන්ති අවේරේන තාප වේරාණී සම්මන්ති. මෙන්න මේකයි ආවාදේ. මේ ආවාදේ සියවර දහස් වල තියෙනවා. වද දෙන වදකියෝ වැඩි වැඩියෙන් කලනවා මේක තියෙනකොට. ඒ කියන්නේ මේ නම් ඩොඩවනවා කියලා. සිහිසන් නැතුව නම් දොඩවනවා කියලා. නමුත් එහෙම නම් දෙදවීමක් නෙමෙයි. මනා සිහිනුවණින් තමයි මේ පුතාගේ අනාගත සුභ සිද්ධිය සඳහා ගුණවත් වේ කෙනෙක් හැටියට න්‍යායවාදී දුන්නේ. මේ දරුවත් පස්සෙන් යනවා සඳුලක් වගුරන් නැතුව යම් කිසි ආධ්‍යාත්මික ශක්තියක් හිතේ දරාගෙන. දකුණු ආහාරකදෙන් පිට මං කරලා පිට්ටනියේදී සෝම් පිට්ටනියේදී මේ මෞඛ්‍යම් දෙන්න තේලියට දිගාසරවල හතරට සැදී. මේ දරුවාට ඉතින් දරා ගන්න බැරි තරම් ආධ්‍යාත්මික දැලිල්ලක් ශෝකයක් ආවා. කැලියට ගියා. කැලියට ගිහින් හොඳටම ඇඬුවා. අඬලා ශෝකේ තුනී කරගත්තා. තුනී කරගෙන මොන පියදාගෙන කල්පනා කළා, දැන් මගේ මෞඛ්‍යම් දෙන්නට මම උපස්ථානයක් කරන්නට ඕන. ඒලා අතේ සුළු මුදලක් තිබුණා. මේ මුදලින් සුරාතලකට ගිහිල්ලා සුරාගෙනල්ලා අර ඒ මෞඛ්‍යංගේ ශරීරය කැබලි ආරක්ෂා කරගෙන ඉන්න මොරකරුවන් කෙරියෝ. ඔවුන් මේ වහොඳට දීලා නිදාගත්තා. එහෙනම් මේ දරුවා කලෙන් දර කඩලා දරසෑයක් ගහලා මෞඛ්‍යංගේ ශරීර කොටස් එහි ආදාහන කෙරියෝ. මේක රජුගේ මසුමහන්තලාවේ සීනඳුරු කවුලුවට පෙනෙනවා. රජුරෝ දැනගත්තා, මේ නම් මේ නැගුම් කාපු රජුගන්ගේ දරුවේ හරි ඥාති කෙනෙක් වෙන්නට ඕනේ. කවදා හරි මොහොමින් අපට අනුතරක් වෙන්න පුළුවන් කියලා හිතුවා. ඈත කියලා අඳුනගන්න බැහැ. නමුත් මේ කටයුත්ත දැක්කා. මේ දරුවා දැන් එකලා වුණා. නගරයේ පිහිටලා රජුගන්ගේම ඇතා බලන ඇද්දෝවාගේ ඇත්හලට ගියා. ඉතින් කිව්වා, මානේ මම ආතරණ දරුවේ මට පුළුවන් දෙන්නේ ගත කරන්න. ආ හොඳයි, මේ ඉබේ තියෙනවා වාඩි වෙන්න. මේ කෑම කිනවා කන්න. ඉතින් මේ දරුවා ඒ ආහාර පානත් අනුභව කරලා කිව්වා, මම මට පුළුවන් වීණා ගායනා කරන්න. එතුන් කැමති ඉන්නේ වීණා නාද අහන්න, මං වීණා ගායනා කරන්න. පුදුම විදිහේ වීණා ගායනාවක් කළා. ඒ අද්දවුවට තේරෙන්නේ ඒ තරම් ලස්සනට වීණා ගායනා කරන්න. වීණා වාදනය කරමින් දීපිකා කියලා. මේ හඳ රජුගේ මාළිගාවට ඇහුණා. අත්හලතින් රජ මාලිගාට ආසන්නමයි. පවදා උදේ ඇද්දව ගෙන්නෑව කෞලිගේ වීණා වාදනය කෙරේ. ඉව මහ රජුන් තුමනේ ආගන්තුක ළමයෙක් අසර ළමයෙක් මගේ නිවහන්සින් ආවා. මම ඒ දඩුවා එයාම දීලා දාගන්න දුන්න. ඒ තමයි මේ වීණා වාදනය කෙරේ. එනෙන් ඉඳ කියන්නේ මේක පරිවාසයට ගෙන්න ගත්තා. මේ දීගාය කුමාරයා සංසාරේ මොනතරම් මෛත්‍රී භාවනා කළාද? මේ මෛත්‍රී භාවනා බලය නිසා වෙන්න රජුරුවන්ගේ හිතේ පුදුම විදිහට පැහැදුනා. පැහැදිලා කිව්වා ළමයෝ, මේ මාලිගාවේ රැඳෙන්නේ ওই නිදුල් යම දෙන්නේ සාප පිළ දාන්නේ කුණු භාගය අත් කරන්න ඔයගේ දේවල්කින් කිව්වා. මේ හැම දෙයක්ම කරන්නේ අර පියාගේ ආවාදයේ සිහි සබාගෙන. මේවා ටික දාසක් වෙන රජුරෝ පුදුමයට පැහැදුනා. එනි කිසිම ප්‍රේමිතෙක් නොකර මේ හැටියේ බොහොම ඥානවන්තව මේ දරුවා මේ රජවාසන අවතේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු කරනවා දැක්කා. අන්තිමේදී රජවාසනේ ඇතුළතම ගත්තා සේවයට. රජවාසනේ ඇතුළේ අභ්‍යන්තර කටයුතු කරන්නේ හැටියට පත් කෙරෙව්වා. මේ දරුවාගේ පුණ්‍ය මහන්තතාවයි ප්‍රඥා මහන්තතාවයි මෛත්‍රී බලයේ නිසායි එන්නේ රජුගේ රාජ විසෝවරුයි සේවක සේවක ඔක්කොම පැහැදුනා මේ දරුවාගේ කටයුතු දැක්ක. සමෝම ආශිර්වාද කරනවා. කෙනෙක් බොහොම ප්‍රසන්නයි. ගතකතුන් වලිනුත් බොහොම ප්‍රසන්නයි. එනිසා හැම දෙනාගේ සිද්දිනාගෙන අතර සජ්ජිලවන්ගේ රටේ පදවන රේදුරු බවටත් පත් වුණා. හැම දෙයක් පිළිබඳවම අර සර්වකාරණික ආමාත්‍යය කියලා හැම දෙයක්ම සෑහ බලන්නේ බවටද පත් වුණා. මේ තමයි කියන මතුවේ නැති. අන්තිමේදී රජුගේ එක පරම හිතවත් කෙනෙක් හැටියට හැසිරුණා. ඔය අතරේ රජුරුවන් දවස් තුන මෝද දෙන්නේ යන්න පිළිවිරිවරාව. දාස්කනන් පිළි දෙකතර වෙන අස්ස රතෝලෙන් පිටත් වෙලා ගියා. මේ දීගාය කුමාරය අස රතේ පදවන්න බොහොම දක්ෂ නිසා අනිත්‍යයන් අතර වේගයෙන් පදවාගෙන බොහොම ඈතට ගියා. මේ ඈතට ගිහින් නා ඉන්න රජුරුවෝ දැන් පිළිසෙනකන් අපි ටිකක් ගෙමන් අරිමු කියලා ගහක් පොළේ නැවතුණා. මේ කුමාරයා වාඩි වුණාම කුමාරයාගේ කලවේ උඩ සිටියාවන රජුලෝ නිදාගත්තා. එනා වීදීනේ දීගා කුමාරයාට අර පියාණන්ට මව්පියන් දුන්න රජේ සිහි වෙලා රජුලෝන්ගේම කඩුව අතට ඇදලා ගත්තා. අයමත් ආවාදී සිහි වෙලා කොපුවට දැම්මා. තුන් සැරයක් එහෙම කළා. ඔක සිහිනෙන් දැක්කම මේ නිදාගෙන ඉන්න රජුලු එක පාටම සිගැස්සලා බිය වෙලා මෙන් අවදි වුණා. මොකද මහ රජුනේ බිය වුණේ ඉවා මේ ජීජීතු කොසෝ රජ්ජුවන්ගේ පුතේ කියලා මගේ දෙල්ල කපන්නේ හැදුවානේ. හා ඒ මම තමයි පුතා කියලා නැගිට්ටා. නැගිල්ල රජ්ජුවන්ගේ තිහවල්ලෙන් අල්ලා ගත්තා. කෙස්සලාපෙන් අල්ලාගෙන මම තමයි පුතා දැන් මරනවා කියලා කඩුව අමුරා ගත්තා. සත්‍ය රජ්ජු ලෝකුව නෑ දරුව මා මරන්න දෙපා කිව්වා. එනම් දෙවියන්වන්ස මෙන්න කඩුව මම තමයි රජ්ජුවන්ගේ පුතා දැන් ඔබ වහන්සේට මා එපා නම් දැන් මරලා දාන්න. මෑ දරුව ඔබත් මම මරන්නේ. අපි දෙන්නා ජීවිතාන්තයේ දක්වා ඕනෝන් සපත කරමු කියලා දෙන්නම කඩුවට දිව තියන දිවුරුවා. දැන් ඉතින් ওই ටික වෙලාවක් යනකොට සේනාව හැමිනියා. සේනාව පැමිණ වෙලාවේදී රාජ්‍ය රෝකේවා කිරිපොත ජීවිතයේ කොසල රාජ්‍යගන්ගේ පුතෙක් හම්බ වුණොත් ඔයගොල්ලෝ මොකද කරන්න කියලා. සමහර කිව්වා ගලගසා දාන්න. සමහර දුව අත්පා සිඳිනවා. සමාරිකුව කෙටි කෙටි ගහනවා කියලා. රජුරෝක ඒ කිසිම දෙයක් කරන්න බෑ. මෙන්න මේ තමයි පුතා. දැන් මේ දරුවා ජීවිතයේ කොසල රජුගුණත් මගේ දරුවේ. දැන් අපි දෙන්න පරම මිත්‍රයන් බාටපත් වුණා. දැන් මොන බුද්ධදමේ වෙනුවට අපි යන්න ඕන අපෝ කියලා රාජ සභාවට ගියා. රාජ සභාව ඇමතිවරු කැඳවලා ඔක්කොම සාකච්ඡාව පටන් ගත්තා. ඒලා වේදී මේ දීගාය කුමාරයා ඉදිරියේ ප්‍රශ්නයක් ඇසුවා. අද වද දෙන්නා වූ පුජ්‍යලයන් ගැන ඒලා මේ සිය රජුලන් කියපු කතාව ගැන ප්‍රශ්නයක් ඇසුණා. ඒලා වේදී මේ දීගාය කුමාරයා සිය රජුලන් දුන්න ආවාදේ මෙන්න මේකයි කියලා තෝරලා දුන්නා. මාතෝ තාත දීගාදු දීගම් පස්සේ දරුව දීගාදු දීගු කලක් වෛර සබා නොගනු. මා රස්සන් කෙටි කාලයකින් මිත්‍රත්වයේ බිඳ නොගන්නේ. නහි කෝතාත වේරානි වේරේන සම්මන්ති. දරුව වෛරයෙන් වෛරයේ කිසි කාලයක නොසන්සිඳේ. අවේරේනේ වේතාත වේරානි සම්මන්ති. දරුව මෛත්‍රියම වෛරයේ සංසිඳේවා. මෙන්න මේකයි මට දුන්න ආවාදේ කියලා. දරුව දීගායු දිගකලක් වයනේ සබා නොගනු. කෙටි කාලයකින් මිත්‍ර ධර්මයේ බිඳ නොගනු. දරුව කිසි කාලයකත් වයරෙන් වයරේ සංසිඳෙන්නේ නැත. මෛත්‍රියෙන්ම වයරේ සංසිඳනවා කියන මේ බණපදයයි මට දුන්න ආවාදේ. මේක කියන කොට කොසෝදාස්නේ බර්ණස් සද්දිරුවන්ට කඳුළු වැගිරෙන්න පටන් ගත්තා. තමන්ට වදගෙනින් වෙච්ච යන වෙලාවේදී තමන්ගේ දරුවාට දීලා තියෙන ආවාදේ මොනතරම් ගරු කටයුතු එවාගෙන සනසීමක් ආවාදයක්. වෙන පිය කෙනෙක් නම් කියන්නේ කවදා හරි මේ ඉරුදරගිර මරා දාලා රාජ්‍ය ගන්න කියලානේ. එහෙම මොනවා දෙයක්වත් නැහැ. වෛරය තියාගන්න එපා කියනවා කලක්. කෙටි කාලෙකින් මිතුරු ධර්මයේ කඩා ගන්න එපා කියනවා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති බවක්, මෛත්‍රියෙන් වෛරය සංසිඳෙන්නේ බවක් කියනවා. මේ තරම් ධාර්මික වූ, සිල්වත් වූ, ගුණවත් වූ, නැනවත් වූ, බෝසත් ගුණ ඇති පිය කෙනෙකුට මව කෙනෙකුට නේද මම වද දුන්නේ කියලා ඒකන මහා කම්පාවක් ඇති වෙලා ඒ පුතා ඉදිරියේ මෞඛ්‍යංගෙන් සමාව ගත්තා. ඊළඟට රාජ සභාව කැඳවලා කිව්වා දැන් මේ දරුවා මගේ දරුවේ. මේ දරුවාට මේ රාජ්‍ය මම දෙනවා. මගේ දියණියක් මම දෙනවා. එනිසා සුදීනෙන් දෙගොල්ලේ ඕනුවන් අතර මිත්‍රත්වයේ සභාවල රාජ්‍ය කරමු කියලා මේ රාජ්‍යයේ කොසල රාජ්‍යයේ දීගාය කුමාරයාට සමරලා බර්ණසජිරෝ සමංග රාජ්‍යයට ගිය. දිනෙමින් මේ දෙතිස්ස ඕනෝන් සාමග්‍රේ ධර්මයෙන් යහපත් ජීවත් වෙලා සුගති පරායන වුණා. මේ ප්‍රවෘත්ති එදා සරුවක් යන වහන්සේ කුසඳෑ නුවරදී අර දෙතිස්සකම දේශනා කළා. උන්වහන්සේ පහදා දුන්න බලන්ද මහණෙනි මෞඛ්‍යංගේ ජීවිතේ මේ තරම් විනාශයට පත් කළා තේද්දී ඒ දරුවා සාමග්‍රේට පත් වුණේ මක් නිසා දවසීම නිසා නේද? ඥානය නිසා නේද? මෛත්‍රිය නිසා නේද? සතුන්ගතව පැවිදිින් ඔබ සෑම දෙනාටයි මේ සමග වෙන්න බැරි කියලා උන්වහන්සේ ආවාද කළා. රාජ්‍ය පැහැරගෙන, කෝෂ පෝෂාගාර පැහැරගෙන, ශූරංගසනිග පැහැරගෙන, සියලුම සම්පත් ශූරාගෙන ඉන්න වෙලාවෙත් මේ තරමද සාමග්‍රී ධර්මයේ පිටන් අබුද්ධෝත්පාද කාලවලදී පවා නැනවත් පැය පුරුදු වුණා නම් බුද්ධෝත්පාද කාලේ ඇයි සමග වෙන්න බැරි කියලා ආවාද කළා. අදයි පසු කාලෙක තුන් මාසෙකින් පස්සේ මේ දෙපිරිස සමගි වුණා. ඒ කියන්නේ දෙවියොත් ඕකට දෙදිලා ගියානේ. අන්තිමේ මිනිස්සුෝ දන් නොදී හරියන්නේ. මේ දෙපිරිසගේ අසමගිය නිසා අන්තිමේදී සවැත්නුවරට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් සෙව්වා දැලුවා සමාව ගන්ද අනුදමානියන් වහන්සේගේ සහාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කරවාගෙන බුදු පාමුල වැඳලා ශෝකේ තුනී කරගෙන සමාව අයදලා සමගි සම්පන්න භාවයට පත් වෙලා උන්වහන්සේලාගේ දෙලව දුණුව නිවන් මඟ ආලෝකමත් කරගත්තා. මේන්ද පැහැදිලි වෙන්නේ සංඝයාගේ සාමග්‍රිය මොනතරම් අවශ්‍ය බව. එනිසා සංඝයාගේ සාමග්‍රිය යම් තාක් පවතිනවා නම් ඒ තරමට බුද්ධෝත්පාද කාලයේ තව තවත් දියුණුවට පත් වෙනවා. දෙවියන් සහිත ලෝකයාට හිත සූපිනිස පවතිනවා. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන හත්වෙනි දවසේදී පින්වන්ත සත්වෙනි දවසේදී සුභද්දර පරිභාගිකතුමාගේ අමනෝක්ඥ වචනයක් නිසා මහා කාසු මහ රහතන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් බුදුන් පිරිනිවන් පා තුන්වෙනි මාසයේදී නිතිනිපුර පසළොස්වක් පොහෝ දවසේදී පළවෙනි ධර්ම සංගානම ආරම්භ කළා. ඒ 500ක් දෙනා වහන්සේ එකහඳින් එකහඳින් කියලා තියෙන අනාගතේ බුද්ධ ධාතුනේ කවුද රකින්නේ කියලා ප්‍රශ්නයක් ඇතිව වෙනවා. එකහඳින් කියලා තියෙනවා ලද්දේ රක්ෂිසන්ති ලද්දේ රක්ෂිසන්ති කිය. මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ ශික්ෂාකාමී ලද්දේ සුඛය කියන ශික්ෂාකාමී සාමග්‍රිය වික්ෂංගා වහන්සේ කියන එකේ සහඳින් කියලා කිය. එදා මේ ධම්ම සංගායනාව හත් මාසයක් ඇතුළත සිද්ධ කරන්න යෙදුණා. මහා පොළොව නොඑක් වාර කම්පා වෙලා මේ සංගායනාව පිළිගත්තා. එවා දින දෙවෙනි වාරයේ යස සාකණ්ඩ පුත්‍ර රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 100ක් ගිය තැනදී දෙවෙනි සංගායනා සිද්ධ කළා. රහතන් වහන්සේලා අත් කීයක් දෙන එක තියලා ඒ ගමනට මාස 8ක් පමණ කාලය ගත වුණා. එනොත් මේ සංඝ සාමග්‍රි නිසා වැරදි මඟ ගමන් ගන්නා ලද දසදහසක් වජ්ජ කුසලක භික්ෂූන් වහන්සේලා සසුනේ ඉවත් කරවලා බුදු සසුනේ මේ ප්‍රතිස්ථාවට පත් කරලා උන්වහන්සේලා ඒ කටයුතු සම්පාදනය කළේ සංඝ සාමග්‍රි නිසා. බුද්ධ වර්ෂ 235 දී ධර්මාශෝක රජුගේ සහායයෙන් මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කුමිනි සංගායනා සිද්ධ කළේ රහතන් වහන්සේලා 18ක් නමක් නව මාසයක් තිස්සේ. ඒ වාරයේදී සංඝ සෝදනේ සිද්ධ කළා වජි පුත්‍රක වැනි භික්ෂූන් වහන්සේලා මිසදුටුගත් භික්ෂු වේශධාරීන් 60000ක් සාසනෙන් ඉවත් කරවලා සාසන සංශෝධනය කරවලා ධම්ම සංගායනා පවත්වලා සතුවන් නමයක බුදුසණ සිහිතුවන් ලැබුණේ සංඝයාග සාමග්‍රිය නිසායි. මේ නිසා සංඝ සාමග්‍රිය කියන එක බුද්ධ ශාසනයේ චිරස්ථිතිය නිසා දෙවියන් සහිත සමස්ත ලෝකයාගේ හිතසුව නිසා ඒකාන්තයෙන් පරතිනවා. ඊළඟට සඳහන් වෙන්නේ සමග්ගානන් තපෝසුකෝ කියන බුද්ධ වචනයයි. ඒ කියන්නේ ජීවිතයේදී ආයේ බෞද්ධයෝ. ජීවිතයේදී බෞද්ධයෝ යන්තා සමග සම්පන්නව කටයුතු කරනවා නම් ඒ සමග සම්පන්නව කටයුතු කරන්නා වූ බෞද්ධයන්ගේ එකතුව ඔවුන්ගේ පැවැත්ම, ඔවුන්ගේ සීලාදී ගුණ, ඔවුන්ගේ ප්‍රතිපදාව බොහොම සැපදායක බවට පත් වෙනවා. එයින් පැහැදිලි වෙන ඉතා වැදගත්ම සාධකය ඒකනේ බෞද්ධයන් ගොවිතනක් ප්‍රදෙට ඒක නිවනට සුගතියට නිවනට උපකාරණය දෙයටයි ගොවිතන කරන්නේ. වෙළඳාමක් කරටත් සුගතියට නිවනට උපකාර වෙන හැටියටයි වෙළඳාම කරන්නේ. සාධකාරියක් කරටත් සුගතියට නිවනට උපනිශ්‍රේ වෙන හැටියටයි සාධකාරිය කරන්නේ. රාජේන වෛද්‍ය සේවයක් කරටත් සුගතියට නිවනට උපකාර වෙන හැටියටයි වෛද්‍ය සේවය කරන්නේ. කවර වූ ජීවනෝපායක් කරටත් ඒකා ජීවනෝපාය සිද්ධ කරන්නේ තමන්ගේ සිතේ ආර්යසත්‍ය මාර්ගයේ ගැදෙන හැටියට මෙලවටත් පරලොවටත් නිවනටත් උපකාර වෙන ප්‍රතිපදාවක් අනුගමනය කරෙන්නේ. මේක තමයි බෞද්ධ ජීවිතයේ වැදගත්ම තැන. ඒ කියන්නේ බෞද්ධය කියන වචනේ තේරුම බුද්ධිමත් පිරිසක් කියන එකයි. සරුවක් යනවා පිරිසින බුද්ධෝ කියන බුද්ධයෙන් අග්‍ර වූ බැවින් බුද්ධෝ. ඒ බුද්ධයෙන් අග්‍ර වූ සරුවක් යනවා ආශ්‍රයේ සරණදී ශාවක පිළිපද බුද්ධත්වයේවත් බුද්ධිය අනුගමනය කරන පිළිසක්. ඒ බුද්ධියේවත් ප්‍රඥාව අනුගමනය කරන පිළිසක් බැවින් තමයි බෞද්ධය කියන්නේ මේ වචනේ හඳුන්වන්නේ. ඒ ඇත්තන්ගේ සෑම කටයුත්තක්ම අර බුද්ධි ප්‍රමාණය අනුව තම තමාගේ සුගතිය තිනවනට අනුලෝම ගැන හැටියටයි පවත්වන ලැබෙන්නේ ඥානවන්තව. වාඩි වෙන වෙලාවේ, නැගිටින වෙලාවේ, කතා කරන වෙලාවේ, ඈම කන්න වෙලාවේ, වතුර නාන වෙලාවේ හැම වෙලාවෙම බුද්ධියට අනුව ඒ ප්‍රතිවිරුද්ධ කරන්නේ. නිදසුනක් වශයෙන් අපි කියනවා නම් උදේ පාන්දර නැගිටිනවා. නැගිටින කොටම සමාගයේ නුවණ අවදි කරගන්නවා. ඒ කියන්නේ මම මේ නිදාගෙන සිටියේ ඇඳ. මේ ඇඳ හදාපෑට්ටු නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා මෛත්‍රී සිත් පහළ කරගන්නවා. තවත් ගැඹුරු කීතනා නම් මේ නිදාගෙන සිටියේ කාලයේදී මගේ సంతානය තුල පහළ වූ චිත්ත, චෛතසික, භූත රූප, උපාදා රූප කියන මේ නාම රූප ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ තැනම සත්ව කබලක අබපු පුරන්නාක් මෙන් මේ බිඳිලිදී යානිශයි. ඇති වී නැති වෙන දෙයෙන් පෙළපෙළි තවතුනා දුක්ඛයි. ක්ෂණික නොකවතේ ඥානත්යි. කිලිකුල් ගවින් අසුබයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වූ නාම රූප ධර්ම සියල්ල දුක්ඛාරි සත්‍යයි. මේ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි. මේ දෙක නැති නිවන ශාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. මගේ මේ දවස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස උපකාර වේවා කියලා එතෙන්දි අදිස්ත්‍යාන කරගන්නවා. මේ විදිහට සරක බැලීමේදී නිින්දෙන් අවදි වීමම බෞද්ධයේ කැටියට යවදුනේ. ඥානවන්තයේ කැටියට යවදුනේ. එපමණක් නෙමෙයි තවත් හිතෙනවා මගේ අද අවධූතයන් පටන් නැවත නිදා ගන්නාතුරු දවස කාලය තුල මට අසුරන් ලැබෙන සීලම දෙනානි දුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා කියලා මෛත්‍රියෙන් හිත අවදි කරගන්නවා අන්න බෞද්ධකම. එළම වෙන තමන් නාන කාමරයට යනවා රසිකලියට කැසිකලියට යනවා ඒක තෙතින් දෙකේ වගේ තමන් විශේෂ අර වාගේ ත්‍රිලක්ෂණ විපස්සනාවක් හෝ මෛත්‍රී භාවනාවක් වෙන දෙයක් ගන්නවා. මේ නාන කාමරයේ සකස් කළ තියෙන ද්‍රව්‍ය ගැන බැලුවම නාන දේශන්ද, මූණ ශෝධන දේශන්ද, වතුර නල මාර්ගද, එවැගේම හැම දෙයක්ම මෙව නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා කියලා මෛත්‍රී සිත් පවත් වෙනවා. දත්ම ගැන වෙලාවේ, මූණ ශෝධන වෙලාවේ, දහත් එවැගේම මූණ පිහ දාන වෙලාවේ, වතුර නාන වෙලාවේ, සබන් දාන වෙලාවේ, ඇඟ උලන වෙලාවේ හැම එකක් සාසා මාර්ගයේ මෛත්‍රී සිත් එකින් එකට පවත්වා ගන්න පුළුවන්. ඒක තමයි බෞද්ධකම. ඒ වගේම තවත් දුරට ගැඹුරින් හිතනවා මේ නාන වෙලාවේ, මූණ ශෝධන වෙලාවේ, දත් සමඳින වෙලාවේ පහළ වෙන චිත්ත ඡායසික භූත රූප උපාදාරෝප කියන මේ ධර්මතා සියල්ලම ස්නේහක් පාසා ඇතුව නැතුව යනු අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකින් විතර පෙළෙනවා දුකයි, කැමතිකේ නොපැවති යනු අනත්තයි, පිළිකුල් බවෙන් අසුභයි, අනිත්‍ය දුක් අනත්ත නාම රූප ධර්ම සියල්ල දුක්ඛ සත්‍යයි, හේත හේතු තෘෂ්ණාව සමුදය සත්‍යයි, හේ දෙක නැති ශාන්ත නිවන නිරෝධ සත්‍යයි, නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි, මගේ මේ ප්‍රයත්න මේ මනසිකාර්යය මත චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා. ගැඹුරින් හිතුවා මේ වාගේ සරල වශයෙන් හරි ගැඹුරු වශයෙන් හරි තමන් දිහට යොදලා ඒ කරන ක්‍රියාවෙන් තමන්ට සුගතියට නිවනට උපාය මාර්ගයක් බවට සමුනවා ගන්න. ඒ වගේම තමන් යම්කිසි රාජකාරියක් සඳහා යෙදෙන්න තියෙනවා නම් ඒ රාජකාරියට සම්බන්ධ වෙන තැනට තමන් දිහට මෛත්‍රිය විහිදුවනවා. දැන් අපි හිතල බලමු ආරෝග්‍ය ශාලාවක අපි සේවයට යනවා. ආරෝග්‍ය ශාලාවේ ඇතුළත් වෙන විස්තර පිටත් වෙනකොට මිහිතෙනවා අපේ ආරෝග්‍ය ශාලා විද්‍යාහසේ දෙවි දේවතාවෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ආරෝග්‍ය ශාලා භූමිය යම්තාක් අපාද, දිපාද, චතුෂ්පාද, බහුපාද, සත්ත්වයෝ, පුජ්‍යලයෝ, භූතයෝ, එවාගේ ප්‍රාණීයෝ, ආත්මාවැත්තෝ, ස්ත්‍රීයෝ, පුරුෂයෝ, ආර්යෝ, අනාර්යෝ, දෙවියෝ, මනුෂ්‍යෝ, විනිපාතිකෝ ඉන්නවා නම් ඒ සියල්ලෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මුළු මහත් ආරෝග්‍ය ශාලා භූමියටම අපේ මෛත්‍රිය පැවැත්වුවා. එවාගේ මෙතන සේවාවේ නියුක්ත වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වෛද්‍ය මණ්ඩලයට අපි එක එකනාට මෛත්‍රී සිත් පවත්වනවා. වෙන වෙනම කරන්න පුළුවන් නම් එතරම්ට ඒක ප්‍රයෝජනෙ වැඩි. එවතුත් ඒ වෛද්‍යවරුන්ට, සේවක සේවිකාවන්ට වෙන වෙනම මෛත්‍රී කරලා තමන්ගේ හිතේ මෛත්‍රිය යන්න බෙදා දෙනවා. ප්‍රතිින්න ඒ වෙලාවේදී තමන්ගේ සිතේ අර බුද්ධිමත් හිතක් බාට සමුනවා ගත්තා. ඒකෙන් තමයි බෞද්ධයෙක් වුණා. එපමණක් නෙමෙයි ඒ විදිහට මෛත්‍රී බලයේ විහිදුවාගෙන ඉන්න තනිමහන ඒ හැම දිනම සමාගන්න පුදුමාකාර අවධානයකින් අනුකම්පාවකින් මෛත්‍රියකින් බලනවා, කතා කරනවා, සහයෝගය දෙනවා. එතකොට තමන් කරන සේවය බොහොම සැනසෙල්ලේ බොහොම සමාධියෙන් යුතුව සිදු කරගන්න පුළුවන් වෙනවා. මේ වගේ බැංකු ආයතනයකට ගියත්, සාධකායක අමාත්‍යාංශයකට ගියත්, වෙනත් වෙනත් තැනකට ගියත්, එවාගෙන වස්තගත ගියත්, කුඹුරගත ගියත්, වෙන වෙන තැනකට ගියත්, විදේශ රටකට ගියත්, ඒ හැම තැනකදීම තමන්ගේ මෛත්‍රී සිත පැවැත්වීමේදී ඒක සහභාගී හැම දෙනාගේම සන්තාන තුල අර වගේ මෛත්‍රිය පිහිටෙනවා. ඕනෑම දුර්දාන්ත පුද්ගලයෙකුට පවා මෛත්‍රී සිත යැවීමේදී ඔහුගේ සිත සුදාන්ත, සීමිත, සංපත්, ඉවසිලිමත් සිතක් බවට පත් වෙනවා. මේ කාර්ය විවිසි 30කට ඉස්සර 1975 යදී පුදුම සිද්ධියක් අපි අත්දැකියා දැක්කා. අපේ හිතවත් අපට දෙමව්පියවා දුකකාර වෙච්ච හිතවත් මහත්මයෙක් සිටිය සුමන කරුණාගත්නේ. ඒ මහත්මයා බොහෝම හිත දියුණු කරන කෙනෙක්. ඒ මහත්මයා සාධිසාධි වශයෙන් ඒ වකට පොල් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති හිටියා. ප්‍රධාන සභාපති බෞද්ධ නොවන බොහොම ධනවත් කෙනෙක්. එතුමා වෛද්‍යංශයේ දක්ෂයෙක්, මෙතුමා විදේශ විනිමයංශයේ දක්ෂයෙක්, වෙනදාමංශයේ දක්ෂයෙක්. නමුත් මේ සුමන කරුණාරත්න මහත්මයාට කවදාකවත් අර ප්‍රධාන සභාපතිගේ කතා කරගන්න දෙන්නේ නැහැ. ඔහු දෙස බැලුවොත් කුටිවාගේ സമയ බලන්නේ බොහොම නපුරුයි. කවදාකවත් විනා වෙන්නේ නැහැ, වචනයක් කතා කරන්නේ නැහැ, සහයෝගයක් දෙන්නේ නැහැ. නිසා මේ මහත්මයාට අවශ්‍ය වුණා එතුමා සමග මිත්‍රත්වය ඇති කරගන්න. එතුමා කියවා ස්වාමීනි, එතුමා වැවිලියංශයේ දක්ෂයෙක් ගනිනොත්, තමන් විනිමයංශයේ දක්ෂයෙක් ගනිනොත් මේ රටට විශාල ආර්ථිකයක් පොල් මණ්ඩලයේ මගින් ලබා දෙන්න පුළුවන්. අපි දෙන්නා සමග වෙන්න උපදේශයක් දෙන්න කිව්වා. ඒ වත් මේ වෙලාවේ හැටේට මා උපදේශයක් දුන්න බුදුගුණ බල පිහිටුවනා ඒ සභාපතිතුම ඉදිරියේ ඉන්න හැටේ හිතින් බලාගෙන එතුමාට මෛත්‍රිය කරන්න, මෛත්‍රිය කළ හිතින් කතා කරන්න. ඉතින් මේ මාත්මයා හොඳට හිතට අරගෙන මේක කළා. සතියකින් පසුව සම්මුඛ වීම වුණා මේකෙදි. ඉරලා කවදාකවත් නැති සිනාමුසු මුහුණක් දැක්ුවා. ඊළඟට දෙකකින් නැවත මේකෙම නියමිත වුණා. සති දෙක පුරාම මෛත්‍රිය වදලා එන සතියේ ශාලාවට යන වෙලාව පුදුම දෙයක් වුණා. ප්‍රධාන සභාපති වේලාසනින් ඇවිල්ලා දේතු ළඟටම ඇවිල්ලා අතට දීලා පිටට තියලා බොහොම සුහදව කතා කරලා වාදි කරවලා මිත්‍රත්වයෙන් එදා කටයුතු කරන්න පටන් ගත්තා. මෙතුමා ඒ සේවයෙන් ඉවත් වෙන තුරුම මිත්‍රත්වයේ පවත්වා ගන්න පුළුවන් උනේ මෛත්‍රී බලය නිසා. මේ වාගේ සමන්න කිසියම් සම්බන්ධතාවක් නැති කෙනෙක් වුණත් ඔහුගේ හිත මුරුදු භාවයේට මෛත්‍රී සාගත බවට පමුණවා ගන්නට නම් මේ මෛත්‍රී චිත්ත තරංග විහිදුවීම අතිශයින් උපකාරී වෙනවා. හිතවතේ මහත්මයා කිව්වා ඒ සාමග්‍රී වීම නිසා ඒ කාලේ හැටියට පොල් මංගලයේ මමින් ලොකු ආදායමක් ශ්‍රී ලංකාවට බෙදා හරින්න පුළුවන් වුණා කියලා. අනේ සමග්ගානන් සපෝසුකෝ සමගී වීම නිසා මොනතරම් ඒක සම්පත්තියක්ද ලංකාවටම. මේ වාගේ තමයි අපි කරන හැම සේවාවකදීම අපි සමගියෙන් කටයුතු කිරීමේදී සමන්තා ශනිසිල්ලක් අදින සහයෝගයේ දෙන හැමතර ශනිසිල්ලක් උදාවන අතරේ මුළු රටේ ලෝකයේ මේ සමගිය සැපයේ මේ සතුට දෙවිය යනවා. මේක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමග්ගානන් සපෝසුකු සමගියුවන්ගේ තපසේවත් ප්‍රයත්න ශීලයේ සපතක් වෙනවා. මෙතන තපෝ කියන වචනේ තේරුම් කිහිපයක් තියෙනවා. තපෝ කියන මේ වචනේ තියෙන වීරියකක් නමක් තියෙනවා. තප තපනේ කියන ධාතීන් ඇදලා තියෙන තපෝ ඒ කියන්නේ වීරියෙන් කෙලස්ථාන වීරිය. දැන් ආතාපී කියලා කියනවානේ. ඒ කියන්නේ දැඩි ලෙස කෙලස්ථාන වීරියට ආතාප ආතාප කියන ආතප්ප කියලා කියනවා. එතකොට එින් යුක්ත කුජලයට න ආතාපී කියලා. ඒ වගේ තමයි තප කියන එකෙන් වීරියක් තියෙනවා. දැන් මෙතන කියන්නේ තපස නමින් සීලවන්ත බවයි. සීලවන්ත බව පමණක් නෙමෙයි යම්තා සුගතියට නිවනට යන පිළිවෙත් ඇතොත් ඒ සියල්ල තම තප කියන මේ වචනින් කියන තපස. දැන් අර මහා මංගල සූත්‍රයේ තියෙන තපෝත භක්මචාරියන්ත කියන වචනයක්. එතන තියෙන තේරුම් දෙකක්. එකක් තමයි වීර්යය, එකක් තමයි ආත්ම දමනය. ඒ කියන්නේ ආත්ම දමනය කියන්නේ පිළිවෙත් කිරීම. ඒක මේ විදිහට මිනිස්යන් වශයෙන් බෞද්ධයන්ගේ පැවැත්ම තපසක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිත ශෝපනිත ප්‍රඥා පිළිවෙත් සරු ජීවිතයක් වෙන්න ඕනේ. gedara kæma hadane ekkena hituwana ma me hadane kæma aahara paana me anubhava nattanne diya aushadayak weva e nattanne aayu varne sapa bala gana wadenda mage me aahara paana upakara weva anna tapu e kiyanne taman pilivita piyaduna e welawame tamange maitriya se aahari pekkasu una sare me aahari anubhava karana nattanne sapatakma wenawa kavada athwa pi aahara ajinna wenne ewa sharire gatha wela mudin nidogi suwe dirghaushayak tan ladenawa එම් සමන්ත පළමුගතා නිසංස ලැබෙනවා. සුවඳ දෝතක් අරගෙන බෝධියට වත් කරනකොට පළමුවෙන් සුවඳයෙන් මේ දෝතයි. ඒ වාගේ අනුන් වෙත මෛත්‍රිය ඉහිදුවනකොට පළමුවෙන් තමන්ගේ సంతානයේ මෛත්‍රිය ශපේ ලැබෙනවා. මේක නිසා තමන් හේතුසු කිනිසත් අනුන් හේතුසු බදාදීන කිනිසත් සමග ධර්මයේ හේතා කටයුතු කිරීම සාරවත්යන් වාසේ උපදේශයයි. එනිසා මෙතන සමග්ගානං තපෝසුකෝ සමගිවංගේ එක මේ සිල්වත් බව පිළිවෙත් සරු බව දෙවියන් සහිත ලෝකයාට හිත ශෝක නිසි පවතිනවා කියන එක මේ පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් දෙවෙනි වසරේදී පමණ පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ සාක්ෂි පොලිය දෙනුවර වාසීන් ඒගොල්ලන්ගේ එකම ගඟක් හරස් කරලා දෙනුවරට ජනපදවල ගොවිතැන් කිරීමකට වතුර බෙදා ගන්න. ඒක උෂ්ණාදු කාලයක ග්‍රීෂ්ම කාලයක දුර්භික්ෂ කාලයක ජලය අඩු වුණා. මේ ජලය අඩු වීම නිසා කෝලිය වංශයේ ගොවියෝ ඒ සත්ත්වයට ආහාරවා ගන්න අනිත්‍යයන් දෙන්නේ නැති. සමහරේට ශාක්‍ය වංශයේ ගොවියෝ ඒ සත්ත්වයට වතුර ආහාරවා ගන්න අනිත්‍යයන් දෙන්නේ නැති. මේක නිසා ගොවියන් අතර බහින් බස් වුණා. ගොවියන් අතර බහින් බස් වීමෙන් මේක රජදරුවන් දක්වාම ඉහිගට මේ අසමගිය නැත්තම් ભેදය හොලාහලේ පැතිරී ගියා. අන්තිමේදී දෙනවර රජදරුවෝ ඔවුන් අතර පුදුම කෝපයකින් මහ යුද්ධයකට සන්නද්ධ වුණා. මේක සරුවක් යන වාසිය දැකලා අහසින් වැදියා. අහසින් වැදලා අහසේ තෙමින්දලා ඔවුන්ට නොතෙමින්ද අන්ධකාරය නැවුවා. ඊට පස්සේ ආලෝකේ විහිදුවා. අහසේ වැදින්නේ සරුවක් යන වාසිය දැකලා ආවද දිනේ කියලා ගන්න හැමෝම. සඳල කිව්වා අනේ අපට උභාසිකේ තමනේ මහා සනසිල්ලක් උභාසික නැත්නම් මෙතන මහා ලේ ගංගාවක් වෙනවානේ කියලා බණ අහන්න සූදානම්. ඒ නාමයෙන් සරුවක් යන වාසේ විශේෂ පූර්ව චරිත ගැන හද පාමින් මේ අසන්ද සාමග්‍රයේ කිනේ අනුශාස්ත්‍රේෂණා කළා. ඒ කියන්නේ පන්දන ජාතකයේ එවැගේම සම්මෝධමාන ජාතකයේ මේ වාගේ බුද්ධ බෝධිසත්ව චරිත කීපයක්ම දේශනා කළා. ඒ කියන්නේ වතුරැලකට වැද්දෙක් ගිහිල්ලා ගිහින් වැද්දෙක් ජලක් දාන. මේ ජලේ මේ වතුරැලේ නායක තුමා අපේ බෝධිසත්වය. උනාසිකව අපි එකතු වෙලා මේ දැල උස්සගෙන ගිහිල්ලා අකුලක් උඩ දාලා අපි මිංගලයා. ඔක්කොම එක බහින් උස්සලා ඉස්සලා ගියා. ඔහොම වාර කීපයක්ම එක වටියෙක්වත් අල්ලා ගන්න බැරි වුණා. ඔහුගේ දැලත් බොහොම අමාරුවෙන් තමයි අර අකුලෙන් බේරාගත්තේ. ඔන්න ඉන්න අතර එක වටියෙකුගේ ඉස්සර පෑගුණා තාකෙනෝගේ වටෝගේ කකුලට. ඔහු පිටිලා දැන්නා. දෙන්න බහින් බස් වුණා. දෙන්න බහින් බස් වීම නිසා ඒක මේ දෙපිලකට බෙදුණා මේ වටුවන් කිරිස. අන්තිමේදී මේ අසමගිය ශුව සමගි කරන්න බෝසත් වතුවා බොහෝ උපදෙස් දුන්න ආවාද කළා සමගුණේ නැහැ. හිමාසේ වතුර ලක්තර දාලා වෙනම ගියා. තමන්ගේ කැමැති කීප දිනයක එකතු කරගෙන ගියා. ඊළඟ දවසේදී දීන වැද්දාවිල දැල දැම්මා. කිසි කෙනෙක් කිසිේ නැහනේ. මේ වතුව දැන් බෙදින බෙදින අසමගියලා ඉන්න නිසා ඔය කැමැති නම් ඔහි උසගන්න කියලා කිසිම කෙනෙක් ඕනුවන්ට සහාය වුණේ නැහැ. අන්තිමේදී දීන වැද්දා වතුගල ඔක්කෝම ළඟම ගිහින් තමන්ගේ අමුදරුවන් සතුටු කරවමින් වතුමස් නැවා විකුණලා මුදල් කළා. මේක බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා. එදා සාමග්‍රීන් ඉන්න දවසේදී මේක විශාල මහරකයකින් ඔක්කොම බේරගත්තා. අසාමග්‍රීන් නිසා විශාල විනිවිදේශණයකට පත් වුණා. මේක නිසා සමග්ගානන් තපෝසුකෝ සනතනක දේන සමග වීම සතු පිණිස පවතිනවා කියලා සඳහන් කළා. පන්දන ජාතකයේ කියන්නේ එක්තරා වලසෙක් එක්තරා වලසෙක් කොළොන් ගහක් යට නිදාගෙන හිටියා. කොළොන් ගහේ දිනස්සි අත්තක් ගිරකඩයක් හදාගෙන වැටලා මේ වලහාගේ ඇඟ උඩ වැටුණා. මේ වලහා කොළොන් ගහ ඉන්නේ දේවතාව තමයි මේක කෙරේ කියලා ඔහු කෙරේ වෛර බැඳගත් දිවුවා. ඒ අතරේ එක්තරා සියවදී තමන්ගේ රසරෝද සඳහා හොඳ දැව වර්ග සොයාගෙන ඇවිදිනවා. මේ වලහාට කතා කරගන්න පුළුවන් බව මෙයින් පේනවා. මේ වලහා කියලා තියෙනවා සම්වේච වේලාවේ මිත්‍රයා ඔය රතරෝදේ හොඳම දැව වර්ගයේ තමයි කොළොන් ගහේ දැව. දෙන්න පෙන්වන්න දෙන්න කියලා අර කොළොන් ගහ පෙන්නේ. ඉතින් මේ කොළොන් ගහ කපා ගත්තම ඇරියේ වඩුව. කොළොන් ගහ සම්බන්ධව දේවතාවෙක් සිටියා. මේ දේවතාව සිටුණා. ඔය අතරේද මිනිස්සෙකින් මේ දේවතාව දිනත බැහැලා මේ වූ වඩුවාට කියවා මිත්‍රයේ ඔය රස රෝදේට හොඳම හොඳ රටේ අවශ්‍යතා සඳහා හොඳම හොඳ හමක් තමයි මේ වලට ගියාම කියේ. අන්තිමේදී මේ රිය වඩුව වලහා මරා ගත්තා. දැන් වලහා මැරෙන කොට මේ දේවතා කිරේ වෛරින් මැරෙනවා. දේවතාවත් වලහා කිරේ වෛරින් මැරෙනවා. මේ කොළොන් වලක් වෛරයේ සල්පාන්තයේ දක්වාම යන වෛරයක් හැටියට බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා. මේ වාගේ සිදුවීම් ආචාරයේ සිදුවීම් කියලා. එතකොට සමග සම්ප්‍රන්න වීම නිසා තමයි මේ වාගේ විපත් වලින් නිදෙන්නේ අසමගිය තැන හැම තැනකදී වෙන සමන්දත් අනුන්දත් මහ ප්‍රියසනියක් උපසා සිද්ධ වෙනවා. මේක නිසා සරුවඥන් වහන්සේ දේශනා කළේ සමග්ගානන් තපෝසුකෝ සමග වීම හිතසුව පිණිස පවතිනවා. ඒ අනුව සලප බැලීමේ යටි දානයක් දෙනවා. සීලයක් සමාදන් වෙන පිරිසක් එකතු වෙනවා. භාවනා කරන්න පිරිසක් එකතු වෙනවා. ජනත් වෙන සාමග්‍රී සම්සමයේ සත්‍යයෙන් වට එකතු වෙනවා. සමිති සමාගම් වට එකතු වෙනවා. ඔය එකතු වෙන සීල දෙනා එක බහට එක සම්මුතියට වැටෙනවා නම් මොන තරම් සපයක්ද. ඊටාරේ විද්‍ය රජදරුවන්ට බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන අපරිහානීය ධර්ම හතක්. එයින් පළමුවෙනි අපරිහානීය ධර්මයේ අභින්නං සම්නිපතේසංච සම්නිපාත බහුලා විහෙරಂತಿ. මෙතන එකතු වෙනවා නම් නිතර වැඩියෙන් එකතු වෙනවා නම් මේක දියුණුවට හේතුවක්. සමග්ගා සම්නිපතිස්සන්තේ සමග්ගා වෘත්තිස්සන්තේ සමග්ගා වජ්ජකරණියානි පරිසන්ති බුද්ධියව ආනන්ද වජ්ජේනම් පාපිකංකා නෝ පරිහානි. ඒ කියන්නේ එකතු වෙන්නේ සමගිය. නැගිල් සිටින්නේ පෙරන්නේ පිටත් වෙන්නේ සමගිය. වැඩ කරන්නේ සමගිය. එහෙමනම් මේ විච්චි රජදරුවන්ට දියුණුවක් වගෙනා පිළිවීමක් වාගේ නැහැ කියලා ඔය දෙයට කරුණු හතක් දේශනා කළා. ඒ නිසා අපි නිවසක ජීවත් වෙන පිරිසක් ආයතනයක වැඩ කරන පිරිසක් වශයෙන් රාජින සමිති සමාගම් වල වැඩ කරන පිරිසක් වශයෙන් සාභාගීත්වයෙන් යම් තැනක එකතු වෙනවා නම් ඒ හැම තැනකදීම අපට ජීෙන්න ඕනේ සමග්ගා සම්නිපති සම්පති සමගියෙන් මෛත්‍රියෙන් එකතු වෙනවා. සමග්ගා වෘත්තෙහි ශාන්තියේ මෛත්‍රියෙන් සමගියෙන් කෙතරියන සමග්ගා සංඝ කරණීයානි කරිසන්තේ සමාගයේ සමූහ කටයුතු සමග සම්බන්ධව කරමු. මේ හැම තැනකදීම සමංගයේ సంతානයේ වැඩෙන්නට ඕනේ සාරාණීය ධර්ම. ඒවා කියන හයක්. කලින් කාරාණීය ධර්මයේ තමයි මෛත්‍රී කාය කර්මය. දෙවැන්නේ මෛත්‍රී වාචී කර්මය. තුන්වැන්නේ මෛත්‍රී මනෝ කර්මය. හතරවැන්නේ බෙදා හද අනුභව කිරීම. පස්වැන්නේ තමන්ගේ පැවතුම් සමානෝ පැවැත්වීම. හයවැන්නේ තමන්ගේ පිළිගැනීම හේවත් ආගෝධයේ සමග සමතමව පවත්වා ගැනීම. මේ කර්ම හයත් කියනවා සාරාණීය ධර්ම කියලා. ඒ සාරාණීය කියන්නේ නිසං නෙමෙයි. ආනිසංස හතක් එකක් එකක් ගානේ ලැබෙන නිසායි. කෙනෙක් දුටු කෙනෙහි ආචාර කරනවා. අන්න මෛත්‍රී කාය කර්මය. රදීසියෙක් නම් වන්දනා කරනවා. අන්න මෛත්‍රී කාය කර්මය. කෙනෙකුට අවශ්‍ය දෙයක් වතුර පොදාක් හරි පිළිගන්නනවා. බාර දෙනවා. කෙනෙකු පරිහරණය කරන ඇඳ ඇතුළි පිරිසිදු කර දෙනවා. සුතුව පිරිසිදු කරලා දෙනවා. මේක පිරිසිදු කරලා දෙනවා. අන්න මෛත්‍රී කාය කර්මය. මේ වාගේ සුළුයෙන් හරි මහත් වශයෙන් හරි අනුන් උපකාර වෙනවා නම් කය වේශෝල මෛත්‍රියෙන් ඒක සාරාණීය ධර්මයක්. සාරාණීය කියන්නේ සාරාණීය හේකරණ ගරුකරණ සංඝාය අයවාදාය සාමග්ගිය ඒකේ භාවය සංවත්ති. මෙන්න ආනිසංස හත. සාරාණීය කියන්නේ සිත හිතා නැවත නැවත හිතේ සතුට ඇති වෙනවා. හේකරණ ඕනෝන් කරේ මෛත්‍රියෙන් ප්‍රේ භාවය ඇති වෙනවා. ගරු කරන ඕනෝන් යෙත මෛත්‍රියෙන් ගරුත්වය ඇති වෙනවා. සංඝාය ඕනෝන් යෙත සංග්‍රහයක් ඇතිවීමක් වෙනවා. අවිවාදාය ඕනෝන් යෙත බහින්වත් නොවීම පිණිස හේතු වෙනවා. සාමග්ගය සාමග්ගියේ ප්‍රයත්න පිණිස හේතු වෙනවා. ඒකේ භාවය එකතුවා එකතු වීම හා සාමේ සමාධිය පිණිස හේතු වෙනවා. මේ ආනිසංශ හතක්ම ඔය කියන මෛත්‍රී කාය කර්මින් නිසා ලැබෙනවා. මෛත්‍රිය වචී කාර්මී කියන්නේ ඇති තැනක් නැති තැනක් ඕනෝ යෙත මෛත්‍රිය වචනයෙන්ම ආමන්ත්‍රණය කරන නම කියනවා කසා කරනවා ගුණ කියනවා ඒකත් අර වගේ සාරාණීය සියකරණී සැලසීමක් ඇති කරගන්න පුළුවන්. මේ කරන ඕනෝ යෙත මෛත්‍රී භාවයෙන් ප්‍රේ භාවය ඇති වෙනවා. ගරු කරන ඕනෝ යෙත මෛත්‍රියෙන් ගරුත්වය ඇති වෙනවා. ඒ වගේම සංඝාය ඕනෝ යෙත සංග්‍රහයක් සම්පූර්ණ වෙන වචනෙ. අවිවාදාය ඒ වගේම විවාද නවීන පිණිස බන්බස් නවීන පිණිස හේතු වෙනවා. සාමග්ගිය සමගිය පිණිස හේතු වෙනවා. ඒකේ භාවාහිතේ සමාධිය පිණිස හේතු වෙනවා. මේ වාගේ මෛත්‍රී මනෝ කර්මයේ තියෙන ඇතිසනක් නැතිසනක් හතබත් හදපත් වෙන තමන්ගේ මෛත්‍රී සිට පිහිටුවන. එවාගේම ලද පමණින් සතුට වෙනවා පමණක් නෙමෙයි ලද දේ බෙදා හදාගෙන පරිභෝග කරනවා. අපි හිතමු යම් කෙනෙකුට ඉස්සර කතාවක් අපේ තියෙනවා ගමේ ගොඩේ මව්වරුන්ගේ එත නෙල්ලිගෙඩිය හත් දෙනෙක් කාලා ගඟටත් දන් දුන්නා කියලා ගඟේ සතුන්ට. ඒ කියන්නේ නෙල්ලිගෙඩියක් කාලා බඩ පිරෙන්නේ නැහැ. නමුත් අර බෙදා හදා ගැනීම නිසා උන්ගේ බඩ පිරෙනවා. උන් හේතන ලොකු සනසිල්ලක් ඇති වෙනවා. මෛත්‍රිය ඇති වෙනවා. මේ වාගේ තමයි සමාජ සුළු දෙයක් වන් ලැබුණා නම් අපි උතුම් ප්‍රේක්ෂාලක් ලැබුණා කියලා. ඕක ලැබෙනකොට මේක තවත් කෙනෙකුට කැලලක් හරි පිළිගන්නන්න අපි සහභාගී වෙනවා මෛත්‍රී සාධක වෙන්න. කාටත් බෙදා හදා වඳ ගන්න අපි සමලි සම්පන්න වෙන්නේ. ඒක ඕනෝන් එත පියකරණ ඕනෝන් එත ප්‍රේධාවය කියන සාරාණීය සීකරණී සිටේ සනසින් නැකති කර ගන්න පුළුවන් වෙනවා. ගරු කරන ඕන් එත ගරුත්වයක් ඇති වෙනවා. සංඝාය ඕනෝන් එත ආමිත සංඝායක් ධර්ම සංග්‍රහයක් කළා වෙනවා. අවිමාදාය බහින්වත් නොවනු කිනිස හේතු වෙනවා. සාමග්ගිය සමගිය කිනිස හේතු වෙනවා. ඒකේ භාවහිතේ සමාගිය කිනිස හේතු වෙනවා. අනිසාර එවතුම් පැවතුම් පිළිබඳව සමානත්වයේ කියන්නේ ඕනෝන් එත උත්සාහයක් නැතිව තමන්ගේ පංචශීලය නම් පංචශීලය හොඳින් ආරක්ෂා කරගන්න. පංචශීලය හොඳින් ආරක්ෂා කරන පිළිසක් නම් අන්න සීලෙන් සමානත්වයට පත් වීම ඕනෝන් එත අද සාරාණීය ප්‍රේකරණ ගරු කරන ආදී ආනිසංස ලැබෙන්නේ හේතු වෙන සාරාණීය ධර්මයක්. අනිස්කාණේ තමයි ආબોධඥානෙ. ආબોධය කියන්නේ මෙතන ධර්මයේ පිළිබඳවයි. ධර්මයේ ගැන කිසිදු මතභේදයක් නැතුව ගැටලුවක් නැතුව ඕනෝන් අතර සමගියෙන් ධර්මයේ ගැන අවබෝධයක් ලබා ගැනීමට කියනවා දික්ඛි සාමාන්‍ය ගත කියලා. අවබෝධයේ සමානත්වයෙන් පවත්වා ගැනීම. පිටකෙනෙක් කියනවා පරලොවක් නැහැ කියලා. සාකෙනෙක් කියනවා පරලොව තියෙනවා කියලා. ඉතින් දික්ඛි අසමානයි. එතෙන්දී නැතේ කෙනෙක් කෙනත් ඇතේ කෙනෙක් කෙනත් බහින්වත් වෙන්නේ නැතුව තවත් දන්න කෙනෙක් ලවා විසඳවා ගන්න. කෙනෙක් කියනවා මරණයෙන් මත්තේ අන්තරාභවයක් තියෙනවා කියලා. තේන් කිනතාව නැහැ කියලා. දෙන්න බහින් බස්යෙන් නැතුව නනවත් කෙනෙක් එක්ක සාකච්ඡා කළා මේක සාමග්‍රියට පත් කරගන්න. මේ වාගේ තමයි දිට්ඨි සාමාන්‍ය ගත කියන්නේ ධර්මයේ පිළිවඳර ශාසනය පිළිබඳව මතභේදයකින් තොරව සමානත්වයෙන් අදහස් පවත්වා ගැනීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් සමග ධර්මයේ ගරු කළ කෙනෙක් මේ ලෝක ධාතුවේ පහළ වුණේ නැහැ. උන්වහන්සේ බෝධි සම්භාර පුණ්‍ය කාලේ මිනිසයන් වෙලා නෙමෙයි. උන්වහන්සේ පක්ෂීන් වෙලා, අංශයන් වෙලා, සමාස වතුන් වෙලා, සමාස මුවන් ගෝනුන් වෙලා, සමාරියක වෙනත් වෙනත් සත්‍යයන් වෙලා පවා තමන්ගේ කිරිස සමගියෙන් සබාගෙන තියෙන්නේ මේ මෛත්‍රිය බලය නිසායි. බොහෝ සෙයින් අර ජවනාංශ ජාතකයෙන් 90000ක් 90000ක් ජවනයන්ට නායකව උන් සමගියෙන් සබාගත් මොනතරම් සමගියෙන් සබාගත්ද කියනවා නම් ආශ්චර්යයි. 7000ක්ේ බෝසත් ජවනාංශ රාජයා පිරිසෙන් ඈත් වෙලා ඉඳ සිද්ධ වුණා පාසයකට ආව වෙලා. මේ 90000ක් දෙනා කෑම ගන්න තු එක්කන් වෙලා පණගාටින් ඉඳලා තියෙනවා. අන්තිමේ බෝසත් ජවනාංශ රාජයා ගිහිල්ලා ඇත්තන වතුරු වක්කල තමයි පණගත් ඇගේ. මේ තරමට සාමග්‍රිය ධර්මයේ ඇති කරගත් උතුමන් අතර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. එනිසා බෞද්ධයන් වශයෙන් අපි සීලොන් දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ශිෂ්‍යයෝ, දරුවෝ, අනුගාමිකයෝ අපි සරුවඥන් වහන්සේගේ වචනේ අනුගමනය කරමින් තම කටයුත්තකදීම මෛත්‍රිය බල පිහිටුවාගෙන සාමග්ගියෙන් යුතුව කටයුතු කිරීම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන තුම ගෞරවයක් පූජාවක් වෙනවා. ඒ අනුව සලකා දැනෙන්නේ තෝනේ මේ ලෝක ධාතුවේ විෂාසංක කල්පලක්ෂයක් තරම් ඈත කාලයේ පටන් බෙරුම් පුරාගෙන ඇවිල්ලා තුම ලෝකයේම එකම සාමග්‍රිය ධර්මයක පිහිටුවමින් සුගතියට නිවනට පමුණුවා ළඟින් ලෝසුරා බුදුව සූවිසා සංගධනන් ජනතාවට අමා මහ නිවන් සාක්ෂාත් කරවා දුන්න දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සන සංඝයාතේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් මේ සරුවඥන් වහන්සේට අනුවම මේ මෛත්‍රී බලයේ පිහිටුවාගෙන මෙලොව පරලොව ජයගෙන නිවන් මාර්ගය ගැනීමට වාසනාව වේවා කියා ප්‍රාර්ථනා සබා ගන්නෙමි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වේ ලෝට අනාගාම ලැබිවස්සවල අසංග ගණන් ජනතාව නිවන් පුර ප්‍රමුණුවලා අනුපාදිතේත පරිනිර්වාණය නිවන් ලැබියා. රහතන් වහන්සේලා පිරිනිවන් වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සෝකේ කර්මාරූපව මිය පරලෝ ගියා. වැඩිහිටි විහාරස්ථානද රාජධානි වෙන් පොකුණු මාලිගාවේ සියල්ලද නැස්සාවශේෂ වුණා. මේ වාගේ රහඳකාරකා මහා ප්‍රති මහා මේරු කරුවත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ගෙද සඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු හැමින් දීමින් ඇඳුමින් පැළඳුමින් වශයෙන් මුලෙන් දෙහෙන් හේතෙන් පරිහරණය කරන ආ ස්වභාව සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මක්ෂණියක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි. සමතිසේ නොපවත්නා බැවින් අනත්තයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ සියලු සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයයි. ඒ දෙක නැති ශාන්ත නිවන නිරෝධාරි සත්‍යයයි. නිවනට තනිමීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යයයි. අනන්ත පරිමාණ බුදුකසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී දසපාරමී දෙලින් ආර්ය අෂ්ටාංගික මාර්ග අනුභවයෙන් බෝධිපාක් ධර්මයන් ඥාන භාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාම රාමා මහ නිවන් ගැඩියා. සතර තරණය කොටේ කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනින් සැනසේ වදාළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සැනසල්ලේ අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුව යමිනේ සිදු කරන සෑම කුසලයක්ම රස පාරමී බාටපත් වේවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාටපත් වේවා, සත්‍යස් බෝධිපාක්ෂ ධර්ම බාටපත් වේවා. එනමින් අපි පැතු බෝධි ඥානයේ සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.